ගරු ශහන් සේමසිංහ මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධ අමාත්‍යාංශයේ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් වැසිසේදී අදහස් කීපයක් පළ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. අපේ රටේ ආර්ථික සංවර්ධනය අතින් යුද්ධයට පස්සේ කඩා වැටිච්චම යුගයක තමයි.
මන්ත්‍රීතුමනි, කථානායකතුමා මූලාසනට පැමිණ
සේමන්ත කතාගන්න
බොහොම ස්තුතියි කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මම කතාව ආරම්භ කරේ අපේ රටේ ආර්ථික වශයෙන් කඩා වැටිච්චම යුගයක තමයි අපි මේ ගමන් කරන්නේ. ඒකම අනාගතය සම්බන්ධයෙන් වැඩිම අවිනිශ්චිතභාවයක් තියෙන යුගයක තමයි මේ අපි පසු කරමින් ඉන්නේ. එයින්ද වර්තමාන ආණ්ඩුවේ විශේෂයෙන්ම අද අපේ රටේ වැඩිම මුදලක් වෙන් කරලා රටේ ජනතාවට දැනෙන සංවර්ධනයක් කරන්න යන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව කිසිම කතිකාවතක් මේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වෙලා නැහැ. සංඛ්‍යාලේඛන අතින් ගත්තත් සියලුම සංඛ්‍යාලේඛන වලින් අපි අද කඩා වැටිලා තියෙන්නේ. ආණ්ඩුව 105% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වුණාට මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් 9%ක්වත් ආර්ථික වර්ධනයක් ලබා ගත යුතුයි මේ කියන පොරොන්දුල ඉටු කරන්න. එයින්දා තවත් මේ රටේ ජනතාව නැවත වර්ෂයකට සිහින ලෝකයකට අරගෙන යාමක් තමයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම මගේ කාලය සීමිත හින්දා මම කරුණු දෙකකට මගේ කතාව සීමා කරනවා. රුවන් විජේවර්ධන රාජ්‍ය අමත්තුමත් ඉන්නවා, ආරක්ෂක රාජ්‍ය අමත්තුමා. ඇමත්තුමනි, මේ සිවිල් ආරක්ෂක බලකාය, සිවිල් ආරක්ෂක බලකායේ 2017 අවුරුද්ද වෙද්දී ඔබතුමාලා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න විවිධ උත්සව සංවිධානය කරා. ඒකේ විශේෂයෙන්ම සංගීත සංදර්ශන වැනි දේවල්, ඒ වගේම ලැබෙන ආදායම සිවිල් ආරක්ෂක බලකායේ සුබසාධන කටයුතු සඳහා යොමු කරන්න තමයි අදහස් කරගෙන ඒ කටයුත්ත කරේ. හැබැයි ගරු ඇමතිතුමනි, අපේ වගේ දිස්ත්‍රික්කවල දැඩි නියගයක් ඇවිල්ලා ආර්ථික වශයෙන් දැඩි කඩාවැටීමක් තියෙද්දි ඒ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් රුපියල් 2000 සිට 5000 දක්වා මුදලක් ටිකට් පතක් නිකුත් කළා අය කිරීම සම්බන්ධයෙන් මං හිතනවා එතරම් සාධාරණ නැහැ. ඔබලාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබිච්ච මුදලින් යම් මුදලක් ඒ සුබසාධන කටයුතු සඳහා වෙන්කරන්න කියන ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් කරනවා. 2018 අවුරුද්දට එක කරන්න එපා කියලා ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. මොකද සමහර නිලධාරීන් තමන්ගේ යතුරුපැදිය විකුණලා තමයි ඒ ඉහළ නිලධාරියා ලබා දීපු ටිකට් පතර ගෙව්වේ. ඊළඟට ගරු ඇමතුමනි, මේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විවිධ ව්‍යාපෘති වලට යොදවනවා මාස 6කට. ඔවුන්ගෙන් මාස 6කට රජයට අය වේ යුතු මුදල අය කරනවා. හැබැයි අද තියෙන தත්ත්වය කුඹුරු ඔක්කම පාළු වෙලා හේංගෝ විතරක් කරන්න බෑ, වතුර නෑ. නමුත් ඒ මුදල අනිවාර්යෙන් අය කර ගැනීම කරා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් කරනවා. මං හිතනවා ඔබතුමා ඒ ගැන අවධානය යොමු කරයි කියලා. දැන් එතකොට සාගල රත්නායක ඇමතුමා එතුමා පොලිසිය ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා කරා. අද හැම දිස්ත්‍රික්කයකම පොලිසියේ ස්ථානාධිපතිතුමා නෙවෙයි තීන්දුව తీරන ගන්නේ. අත්අඩංගුවට ගත යුතු කණ්ඩායම කවුද, දඩුවම් ලබා දිය යුතු කණ්ඩායම කවුද කියලා තීරණය කරන්නේ ප්‍රදේශයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා. අද පොලිසියේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. ඒ හින්දා පොලිසිය ගැන, පොලිසිය කටයුතු කරන ආකාරය ගැන සාගල රත්නායක ඇමතුමා උදම්මනුවට අද ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. කිසිම නිලධාරියෙකුට ඉහළ ඉඳන් පහළ පොලිස්පතිතුමාගේ ඉඳලා පහළම නිලධාරියා දක්වා අද දේශපාලනීකරණය වෙලා දේශපාලන වශයෙන් රජයේ මැති අමතිවරුන්ගේ තීන්දුව තීරණ වලට යටත් වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අද පොලිසියට නිදහසක් ලැබිලා නැහැ, පොලිසියට විලංගු වැටිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා පොලිසියට බලපෑම් කරන රජයේ මැති අමතිවරු රජයේ අප්‍රසාදයට පත් වෙලා තියෙද්දී අධිකරණයට කරුණු වාර්තා කරනවා පසුගිය රජයට අවාසි වන ආකාරයට ඒ ඉඳා සාගර රත්නායක ඇමතුමා මෙතන හිටියා නම් හොඳයි එතුමාගේ වෛශිෂ්ට්‍ය ක්‍රියාත්මක වෙද්දී පොලිසියට කිසිම ස්වාධීනත්වයක් ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කළා නැහැ ඒක ඉහළ ඉඳන් පහළටම ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා ඒ වගේම කරු කතානායකතුමනි ලෝකයේ තියෙන එකම රට වෙන්නේ නැති ප්‍රධාන දේශපාලන පක්ෂයක් විශේෂ මහාධිකරණයක් ක්‍රියාත්මක කරන්න තීන්දුව කරනවා එතකොට මොකද්ද මේ තියෙන ස්වාධීනත්වය අර පැත්තෙන් පොලිසියට බලපෑම් කරනවා දේශපාලන වශයෙන් තීන්දුව తీරන ගන්නවා මේ පැත්තෙන් අධිකරණයට බලපෑමක් කරනවා දේශපාලන පක්ෂයක් මහා අධිකරණයක් ක්‍රියාත්මක කර යුතුයි කියලා යෝජනාවක් සම්මත කරලා ඉස්සූදියක් රජයට පළ කරනවා එතකොට මේ දේශපාලනීකරණය නෙවෙයි අධිකරණයට සිදු වෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමේ යාන්ත්‍රණයක් තමයි මේ ආණ්ඩුව හදාගන්නේ 2017 නොවැම්බර් මාසේ 15 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කැඩියට මාධ්‍යට නිවේදනයක් නිකුත් වෙනවා සාගල රත්නායක ඇමතුමත් අධිකරණ භාර ඇමතිවරයා වාඩි වෙලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මාසිකව මේ රටේ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මොකක්ද මේ කතා කරන යහපාලනය
ගරු මන්තේජ් මාතා විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට
ස්වාධීනත්වයේ කරු කතානායකතුමනි මිනිත්තුවක් අමතක ලබා දෙන්න
විනාඩි 3ක්
මොකක්ද මේ කතා කරන ස්වාධීනත්වය ඒ හින්දා පොලිසිය ලව්වලා පහුගිය රජයේ සහ මේ රජයට විරුද්ධව ක්‍රියාත්මක වෙන සියලුම දෙනාට දඬුවම් ලබා දීමේ ක්‍රියාදාමයක් තමයි මේ හදන්නේ ඒ හින්දා අපි විශේෂයෙන්ම රජයට කියනවා අද එක්සත් ජාතික පක්ෂය නම් මේ රටේ අධිකරණ පිහිටවීම ගැන යෝජනා සම්මත කරන්නේ මේ රටේ ලබා දිය යුතු තීන්දුව తీරන ගැන කතා කරන්නේ අපි ආනවා යහපාලන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඔබතුමාලා බුදිද මේ රටට වෙන්න යන විනාශය දැකලා ඔබතුමාලට තවදුරටත් මේ යහපාලන ආණ්ඩුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් හැටියට වාඩි වෙන්න පුළුවන්ද ඔබලාටත් පහර ගැසීම සඳහා මේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිහිටවන යෝජනා සම්මත කළා පිහිටවන මහා අධිකරණය භාවිතා කරයි ඒ වගේම ගරු කතානායකතුමනි මේ ව්‍යවස්ථාව ගැන කතා කරා අපේ රටේ ඔබතුමා නායකත්වයෙන් දෙන මේ පාර්ලිමේන්තුවේ මේ රටේ සර්ව ජන ඡන්ද බලය පිහිටවලා පාර්ලිමේන්තුවට ලබා දීපු බලය බව හැල්ලු කරන ආකාරයේ ව්‍යවස්ථාවක් තමයි අද එන්නේ ලක්ෂ්මණ ඥාපයමතුමා කිව්වා හැමෝටම අදහස් දක්වන්න ඉඩ දීලා තියෙනවා කියලා නෑ අදහස් දක්වන්න ඉඩ දීලා නෑ තමන්ට හිතවත් තමන්ට කැමති අයට විතරයි අදහස් දක්වන්න දීලා තියෙන්නේ රජයට අවශ්‍ය අදහස් ටික ගන්න මේ ව්‍යවස්ථාව හරහා මොකද වෙන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ බලය හැල්ලුවට ලක් වෙනවා විතරක් නෙමෙයි කරු කතානායකතුමනි ඔබතුමාගේ නායකත්වයේ රට දේ ගන්න තීන්දුව తీරන අපිට සිදු වෙනවා දෙවනේ මන්ත්‍රී මණ්ඩලයේ සහ පළාත් සභාවේ අනුමැතියට යටත් කරන්න. එතකොට මොකද්ද මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරත්වය? ඒ හින්දා මම හිතනවා ඔබතුමා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරයි කියලා. ඊළඟට මේ පිටවන ව්‍යවස්ථා අධිකරණය මේ ව්‍යවස්ථා අධිකරණයත් මේ ආකාරයටම දේශපාලනීකරණය වෙච්ච අධිකරණයක් මේ පිටවන්න යන්නේ. විශේෂයෙන්ම යෝජනා වෙලා තියෙනවා අත් නීතිපති දෙපාර්තමේන්තුවේ යටත් නොවන අධිකරණයක් නොවන අධිකරණයක් බවට මේ ව්‍යවස්ථා අධිකරණය පත් වෙනවා අපිට යම් අසාධාරණයක් සිදු වුණොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා සාධාරණයක් බලාපොරොත්තු වීමත් මේ පිටවන ව්‍යවස්ථාදායක අධිකරණය හරහා නැති කරලා තියෙනවා ඒ වගේම තමයි මේ රටේ ව්‍යවස්ථාදායක අධිකරණයක් පිටවල ශ්‍රේෂ්ඨ අධිකරණයට වඩා ශක්තියක් ඒ අධිකරණයට ලබා දීලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුවේ නියෝජිතයෝ ඒ අධිකරණයේ විනිශ්චයකාරවරුන් හැටියට පත් කළා තමයි මේ රට පාලනය කරන්න මේ ආණ්ඩුව කල්පනා කරන්නේ මේවා ඔක්කොම කරන්නේ මේ ඇති වෙලා තියෙන හොරකම් වලින් වහගන්න
ගරු ඇමතුමා තා මිනිත්තුවක් තියෙනවා
හොරකම් ටික වහගන්න අපි දැක්කා සුජීව සේනසිංහ ඇමතුමා මොන තරම් කේන්තියෙන් කතා කරාද කියලා ඔවුන් මේ රට බංකොලොත් කරපු රුපියල් ට්‍රිලියනයක් මේ රටට පාඩු කරපු අර්ජුන් ඇලෝෂියස් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව තුළ පෙනී හිටිනවා මේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව අපේ රටේ සිදුවෙන වංචා දූෂණ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන ඒ සභාව කෝප් කමිටුවත් අර්ජුන් නෙලෝෂස්ගේ සල්ලි වලට මේ ආණ්ඩුව යට කළා තියෙනවා මේ මුළු පාර්ලිමේන්තුවම එක හොරෙක් ආරක්ෂා කරන්න පෙනී සිටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඔබතුමා ඉතාම නිහතමානී දේශපාලඥ කැඩියට කරු කතානායකතුමනි අපි විශ්වාස කරන ඔබතුමා සාධාරණ මැදිහත් වීමක් මේ සම්බන්ධයෙන් කරයි කියලා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මාචාර්ය අශෝක් මාරසිංහ මැතිතුමා විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට
ගරු කතානායකතුමනි මේ මොහොතේ මේ අවස්ථාවේ වේලාව ලබා දෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ නීති හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන අද මේ වැය ශීර්ෂවලදී මුලින්ම සේමසිංහ මන්ත්‍රීතුමා කියපු කාරණා කීපයකට උත්තර දීලා කතා කරන්න කැමති. එතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ සියලුම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න ඉල්ලීමක් කරලා තිනවා. අපි කිසිම වෙලාවක එහෙම ඉල්ලීමක් කරලා නැහැ. අපි අධිකරණයට කිසිම වෙලාවක බලපෑම් කරලා නැහැ. කරන්න බලාපොරොත්තුවක්වත් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අධිකරණයේ ස්වාධීනත්වයේ රැකින්න තමයි අපි මේ යහපාලන ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ ආකාරයෙන්ම අපි ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා කිසිම එවැනි බොරු කතා මේ පාර්ලිමේන්තුවේ කියන්න එපා. මේ පට්ටපල් බොරු. දෙවැනි කාරණේ තමයි මේ බැඳුම් කර සිද්ධියේදී මේ හරි ජනප්‍රිය කතාවක් ට්‍රිලියනයක වංචාවක් වෙලා තියෙනවා කියලා. ගරු කතානායකතුමනි මම දන්නේ මේගොල්ලෝ ට්‍රිලියනයට බින්දු කීයද කියලාවත් තියනවාද කියලා. ට්‍රිලියනයක් කියන්නේ 1.12ක්. ඉතින් ලංකාවේ වාර්ෂික බදු ආදායම සියලුම ආදායම දැනට ලංකාවේ තියෙන්නේ ට්‍රිලියන 1.6ක්. ඉතින් එහෙම වෙලාවකදී මෙවැනි වංචාවක් වෙලාද නැද්ද කියන එක අපි හරියටම තව කීයේද මුදල කෙනෙක් කියලා දන්නේ නැහැ. නමුත් මෙවැනි බොරු කතා කියන එක සම්පූර්ණ වැරදි. ඒ නිසා මිත්‍යානුකූලව තාක්ෂණික දැනුමක් ඇතුව හරියට කතා කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කතාව පටන් ගත්තේ ලක්ෂ්මණ ඥාපාභිවර්ධන හිටපු රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ වගේ මොලේ නැති කතා කියන එක සම්පූර්ණයෙන් මේ පාර්ලිමේන්තුවේ නැවැත්තිය යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ මම එතුමා හිටියන මමත් අහන ට්‍රිලියනෙට බින්දු කීයද කියලා. මේ වගේවත් දන්නේ නැති නිකන් මේ වාචාල කතා විදිහට මේ කතා නොවිය යුතුයි කියලා අපි කල්පනා කරන පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න. මොකද කිසිම වෙලාවක ලංකාවේ සම්පූර්ණ සුද්ධ ආදායම වගේ හානියක් වෙලා තිනවා නම් ඒක අපි දැනගන්න කැමති. ඒක පෙන්වලා දෙන්න. මේ එහෙම නැතුව මේ දත්ත නැතුව සංඛ්‍යාත්මක දැනුම නැතුව මේවා කතා කරන්න එපා. විශේෂයෙන්ම අද කතා කරන්න මම වෙලාව ලබා ගත්තේ මේ අපේ පොලිස් පොඩ්ඩෝ ගැන. මේ පොලිසිය අපේ නිලධාරි මහත්වරු ගැන අපි නීතිය හා සාමය සම්බන්ධයෙන් තියෙන අධීක්ෂණකාරක සභාවේදී ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ මේ ගැන නිතර කතා කරා. මේ පොලිසියේ තියෙන ඇඳුම් නිල ඇඳුම සම්බන්ධයෙන් දැන් පොලිසියේ තියෙන නිල ඇඳුම ගරු කතානායකතුමනි අපි දැක්කලා තියෙනවා පාරේ රථවාහන හසුරුවන මේ කුඩා පොලිස් අපේ කුපුලස් පොලිස් නිලධාරීන් ඉතාමත් කාර්යශූරව ඉතාමත් දක්ෂ විදිහට මේ වාහන හැසිරීම මේ සියලු දේවල් කරනවා. නමුත් මේගොල්ලන්ගේ ඇඳුම සාමාන්‍යයෙන් තියෙන එකම රෙද්දකින්, ඒ කියන්නේ කමිසයට භාවිතා කරන්නේත් කලිසෙමට භාවිතා කරන්නේත් එකම රෙද්දක්. ඒ නිසා අපි යෝජනා කරලා තිබුණා මේ සඳහා මේ එතුමාලාට පහසු තමන්ගේ රාජකාරිය කරන්න පහසු ආකාරය ඇඳුමක් ලබා දෙන්න කියලා මේ සඳහා සාකච්ඡාමේ යෝජනා වුණා. ඒත් එක්කම මේ පොලිස් නිල ඇඳුමේ පාට වෙනස් කරන්න ගැන කතා කරා මේ ආදී වශයෙන්. නමුත් මේ කුඩා පොලිස් නිලධාරීන්ගේ ඒ පහසුකම් සැපයීම ගැන අපි මීට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. නීතිය ආරක්ෂා කරන මේ පොලිස් නිලධාරීන් අපි රැකිය යුතුමයි. ඒත් එක්කම මේ තියෙන අඩුපාඩු අපි දැක්කා. නීති හා සාමය ඇමතිතුමා කොටුව ප්‍රදේශයේ ඒ පොලිස් නිලධාරීන් නවාතැන් ගන්න තැනකට ගිහාම එතන නවාතැන් ගන්න සුදුසු පරිසරයක් නෙමෙයි තිබුණේ. ඒ නිසා මේ ගැනත් මම හිතන්නේ පොලිස්පතිතුමා මේට වඩා මේ ගැන අවධානය යොමු කරනවා නම් පොලිස් නීති හා සාමය අමාත්‍යාංශ ලේකම්තුමත් ඒ ගැන අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ ගැන අලුත් විශේෂ මේ ගැන කතා කරා. මම ඒ ඔබට ස්තුතිවන්ත වෙනවා කතා නැගතුමනේ වෙලාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි ගරු ආචාර්ය හාෂොටි සිල්වා මැතිතුමා.
බොහොම ස්තුතියි කතා නැගතුමනි. අද ආරක්ෂක මාත්‍යාංශයේ පොලිසිය සාමය හා නීති හා සාමය සහ අපේ ජාතික ප්‍රතිපත්ති ආධිකරුතුමා මාත්‍යාංශයේ කතා කරන අවස්ථාවේදී මම අපේ අමාත්‍යාංශය පිළිබඳව කාරණා කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කැමති. මම මේ දැන් ජිනීවා නුවර ඉඳලා කෙලින්ම පාර්ලිමේන්තුවට මේ ආවේ. අපි අවුරුදු 5කට සැරයක් මේ යුනිවර්සල් පීරියෝඩික් රිවියු කියලා ලංකාව ලෝකයේ අනිත් රටවල් සමග අර අපි කවුරුත් දැකලා තියෙනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ අර උඩ අර ඉතාම ලස්සන මේ සීලිං එකක් තියෙන කවුරුත් දැකලා තියෙන රවුම් කාමරේ වාඩිලා රටවල් වල මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මම මේ අවස්ථාවේ අපේ ඩෙලිගේෂන් එකේ නායකයා හැටියට ගියාම සමහරු ප්‍රශ්න අහලා තිබ්බා ඇයි මේ හර්ෂ අඩිසිල්ව යන්නේ මේ විදේශ අමාත්‍යාංශයෙන් ආ යුතු දෙයක් කට්ටියක් ආ යුතු නැද්ද කියලා. එතකොටසෙම මානව හිමිකම් සහ විදේශ අමාත්‍යාංශ අතර සම්බන්ධයක් නැහැ. 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ මේ ඩෙලිගේෂන් එකේට නායකත්වය දුන්නේ එවකට මේ 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 වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහත්තයා. එතුමා ගිහිල්ලා මේ කතා කරලා තිබුණා මානව හිමිකම් ගැන. අද අපිට මානව හිමිකම් කියලා වෙනම අමාත්‍යාංශයක් නැහැ. නමුත් මානව හිමිකම දකින්නේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට. ඒක විදේශීය ප්‍රතිපත්තියක් නෙමෙයි. සමහරු ඒක පටලවනවා. මානව හිමිකමුයි විදේශ ප්‍රතිපත්තියයි. ඒක කොහොමද වෙන්නේ? මානව හිමිකම් විදේශ නෙමෙයි. මානව හිමිකම් ජාතික. ඉතින් ජාතික ප්‍රතිපත්තියක් හැටියට තමයි අපි මේ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා මේ අපේ අවුරුදු 5ට 2012න් පස්සේ 17 වෙනකම් කොච්චර දිනු වෙලාද කියලා. ගරු කතානායකතුමනි මට ඉතාමත්ම සන්තෝෂ හිතුණ දවසක් මේ අපි ඊයේ හැන්දෑවේ තමයි මේක ඇඩොප්ට් කරේ. හැබැයි අපේ ඊට දවස් දෙකකට කලින් තමයි අපේ රිපෝට් එක ඉදිරිපත් කරේ ඔනරබල් ස්පීකර්. ඉට් වාස් ඇන් ඇබ්සලියුට්ලි ඩිලයිට්ෆුල් මොමන්ට් ෆර් අස්. ඇයි ලෙඩ් ද ඩෙලිගේෂන් විත් ප්‍රසාඩ් කාර්යෝසම් සෙක්‍රටරි ෆොරන් අෆෙයර්ස් ඇන් එක්සලන්සි රවිනාත් ආරියසිංහ හූ ඉස් ආ පීආර් ඉන් ජිනීවා. And the rest of the delegation, including Deputy Solicitor General Nerin Pulle, etc. I mean, it was country after country, Honorable Speaker, got up and said good things about Sri Lanka. Country after country. 88 countries spoke that day. And 13 countries had sent advanced recommendations, etc. So 101 countries. You see, and they said how much Sri Lanka has progressed. Ape Lankawa me manihumkan council e 2012 passe 2017 wenakota kochchara durak idiriyata gihila thiyenawada kiyala. Attawasema samaharun kiwwa samahara ratawal avurudu 30kata 40kata karaganna beri dewal api avurudu me deka hamare karala thiyenawa kiyala avurudu 2 maasa 10. And me samahara pudgolewa ape manava himikam kiyana eka ඒක නිකන් මේ නරක වචනයක් හැටියට මේක ජාත්‍යන්තරයෙන් අපිට තල්ලු කරන දෙයක් හැටියට මේ දේශපාලන වේදිකාවල කියන්න පටන් අරන් තියෙනවා. ඒක එහෙම නෙමෙයි. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් හින්දු ඉස්ලාම් බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි මේ සියලුම දෙනා අපේ රටේ පුරවැසියෝ. ඒ පුරවැසියන්ට ඒ පුරවැසියන්ගේ හිමිකම් මානව හිමිකම් human rights applies to everyone. අපි බෞද්ධ හැටියට දන්නවා බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් තමයි මේවා ගැන සාකච්ඡා වුනේ. And this is nothing international about human rights. Human rights is a local thing. Human rights is national. අපි තමයි මේවා ගැන කතා කරන්නේ. එතකොට දැන් මෙතෙන්දී I want to read out a couple of sentences honorable speaker. Because there's been a lot of purposely misleading the nation. Hari ona coming rata mula karanna haduna me jaatyantara adhikarana gana katha kala. Then man kiyawana the reconciliation mechanisms that are being set up are for the entire people of Sri Lanka. Ekena sanghindiyawa kiyanne me Lankawa jeevathara sieluma janathawata. Right? And I intended to benefit all in an equal manner. Edakota me මේ සංහිඳියාව හරහා ලබා දෙන මානව හිමිකම් සියලුම ලාංකික පුරවැසියන්ට එක හා සමානව ලබා දීම තමයි අපේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. Investigation into allegations pertaining to human rights and humanitarian law violations during the conflict are unfortunately misperceived by some in my country as specifically targeting the security forces, which is completely erroneous. මොකද මේ කියන්නේ? අපි මේ රටවල් 100ක් ඉස්සරහම එක කියන්නේ. හැංගිලා මේ ටීවී එකක නැත්තම් මේ පත්තරයක කොනක කියනව නෙමෙයි රටවල් 100ක් ඉස්සරහා කිව්වේ. හරි මොකද්ද කිව්වේ? අපේ මේ සමහරු මේක ඕනෑකමින් උත්සාහ කරනවා කියන්න මේ අපි අද කතා කරන මේ අපේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව මේ ඉලක්ක කරගෙන කරන්න යන දෙයක් කියලා. අපි කිව්ව රටවල් 100ක් ඉස්සරහා කිව්වා කිසිම විදියකට එහෙම කරන්නේ නැහැ. එහෙම එකක් නැහැ. It is erroneous, completely erroneous. ඔය දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ඔවුන් ඒ විදියට ඒක හදලා කියනවා. අපි දන්නවනේ නොයෙකුත් දේවල් මෙතන කියනවනේ. ඒකේ හරයන්නේ, ඒකේ දත්ත නැහැ, ඒක ඇත්ත බොරු නැහැ. ඔහේ කියනවා. කට තියෙන නිසා කියනවා. නමුත් මම කිව්වා තවදුරටත් as the president of sri lanka recently stressed security forces will not be unfairly targeted or punished මොකද්ද මේ කියන්නේ අපේ රටේ ජනාධිපතිතුමාත් කියලා තියෙනවා මේ ඊයේ ගිය සතියෙත් කිව්වා මේ අපේ හමුදාව ඔයාගෙන ගිහිල්ලා ඔවුන්ව මේ මේ මොනවාද මේ පරීක්ෂණ පවත්තර එහෙම එකක් කරන්න අපි සූදානම් නැහැ මේ එල්ටීටී ඒ ත්‍රස්තවාදීෝ නැති කරලා දාපු එක සම්බන්ධයෙන් මේ රටේ සියලුම ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනා අපේ යුද හමුදාවට නායක හමුදාවට ඊළඟට ගුවන් හමුදාවට පොලිසියට ඒකට කෘතඥතාවය පළ කරනවා. හරි ඒකට දේශපාලන නායකත්වයේ දීපු සියලුම දෙනාටත් අපේ කෘතඥතාවය අපි පළ කරන්න අපි පසුපසින් අවස්ථාවක් නැහැ. නමුත් යුද්ධ කරා කියලා මේ යුද හමුදාවේ ඉන්න මේ ඒ කට්ටියට මේ පරීක්ෂණ පවත්වන්න කියලා කිසි තැනක කියලාත් නැහැ කවුරුත් එහෙම ඉල්ලලත් නැහැ. No international body has asked for any kind of investigation on the army or the navy or the air force. There's nothing like that. Me okkoma karakola me desapalana vasiganna kiyana katha, right? And but we are committed to investigations being carried out in respect of violations of the law through judicial process and respecting due process. Eka thamai janapathumath kiwe samahara welawata me yuddhe muwaven me noyeku desapalanakyange awashyathawayan walata e kattiya pawichcha karala thiyena hari transgressions of the law hari e kiyanne me neethiya ullanghane karala me there is no need to rape women on the guise of war මේ there is no need to kill journalists in the guise of the war there is no need to set fire to television stations on the guise of the war එහෙම අවශ්‍යතාවයක් නැහැ අපි කියන්නේ එහෙම මානව හිමිකම් කඩවලා තියෙනවා නම් අනේ ඒ සම්බන්ධයෙන් හොයන්න ඕනේ නැතුව කිසිම අවස්ථාවක අපි මේ මේ ඔය සමහර බංගලොර දේශපාලඥයන් කියන විදිහේ වැඩ කරන්නේ නැහැ කියන එක කෙලින්ම රටවල් 100කට අපි ගෙව්වා. එතන බලන් හිටියා මිනිස්සු. හැංගි හොරා කියන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි අපි සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් ලෝක මුළු මේ ජාත්‍යන්තරයටම විනිවිදභාවයෙන් තමයි මේ වැඩේ කරන්නේ. හරි In December, we'll work with the UN Country Office and the Office of the High Commissioner for Human Rights, as well as UPR Info, in addressing the requirements for setting up and strengthening internal processes for this purpose, along with civil society. In December 2015, Sri Lanka extended standing invitation to all thematic special procedures. Eight thematic special procedure mandate holders and working groups have visited Sri Lanka since the last UPR, with six of them being received in the last 2 years since January 2015. Appi baya na ona jaatyantara me kattiyata awila balanda kiyan ona taraka balanda kiyan appi hangana deyan na appi boru kiyan naththam appi minissuma mula karan naththam ayi appi hengenne ayi appi baya wenne ඕන ජාත්‍යන්තරයකට ඇවිල්ලා බලන්නේ කියන්නේ right working group on arbitrary detention will visit එන සතියත් එනවා මේ දෙසැම්බර් මාසේ arbitrary detention will visit Sri Lanka from 4 to 15 special rapporteur on the promotion of protection of the rights of freedom of expression will visit early next year we in fact wonder whether so many special procedures may have ever been received by any other country in such a short span of time අපි කිව්වා රටවල් 100කට ඕගොල්ලන්ට පුළුවන් නම් කියන්න රටක් අත උස්සලා කියන්න මෙච්චර කෙටි කාල පරිච්ඡේදයකදී අපේ රටට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කළා මේ ඕනම දෙයක් හොයලා බලන්න මොන රටද අවස්ථාව දීලා තියෙන්නේ එහෙම දීපු නිසා තමයි ඒ නිසා තමයි අද ජාත්‍යන්තරයේ අපි පිළිගන්නේ ඒ නිසා තමයි ගරු කතානායකතුමනි රටින් රට නැගලා ශ්‍රී ලංකාව ගැන ප්‍රසාදයෙන් කතා කරන්නේ හරි අපිට රෙකමෙන්ඩේෂන් 230ක් ඇවිල්ලා තිබ රටවල් 101කින් මම රවිනාත් ආර්යසිංහ එතන ඉන්න තානාපතිවරයාත් එක්ක ඊයේ රෑ අපි මේ අවසාන සාකච්ඡාවට යන්න කලින් කතා කරාම අපි ඒ වයින් 177ක් කෙලිම පිළිගන්න සූදානම් 76% and he said that just goes to show how much in sync we are with the rest of the world අපි ඔවුන් සහ අපි ජාත්‍යන්තරය පිළිගන්න විදිහට ඔවුනොවුන්ගේ රටවල්. ඉටිස පියර් රිවියූ. මේ රටවල් එකසිය ගාන වාඩි වෙලා කතාකාරය තම අපි අපි ඉදිරිපත් කරා වගේම අපි අපේ රට පිළිබඳ මානවසම් මානවහිංකම් කොයි තරම්දුරට ඉස්සරහ කියන අනිත් රටවලුත් එහෙම කරනවා. එතකොට අපි ඒ වාඩිලා අපි කියනවා අපි මේ වගේ දේවල් කරන්න අර වගේ දේවල් කරන්න. Hari, so just to give you three or four examples. During the period under review, Sri Lanka became a state party of a number of international instruments. These include the International Convention on the Rights of Persons with Disabilities. Me aabadita pudgalayan ge manavhimika. Me mewa gana katha karana. Manavhimikan kiyapu gaman mage amme maham nikan ara kalu galak wage ara bayanaka යකෙක් වගේ දකින යකෙක් වගේ දකින මොනවාද ආබාධිත පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරකීම සඳහා අපි ජාත්‍යන්තරත් එක්ක එකතු වෙනවා කියන එක. තව එක පොලෙමෝ ප්‍රොටෝකෝල් ඔන් ප්‍රිවෙන්ෂන් ඔෆ් ට්‍රැෆිකින් විමෙන් ඇන් චිල්ඩ්‍රන්. හරි අපි දකිනවා කාන්තාවෝ දරුවෝ අපයෝජනය කරන්න රට රටවල් වලට අරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියට බැඳෙන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔන් ද ප්‍රොටෙක්ෂන් ඔෆ් ඕල් පර්සන්ස් ෆ්‍රම් එන්ෆෝස් ඩිසපියරන්සස් මේ 2016. අතුරුදහන් කිරීම එහෙම අතුරුදහන් කරන්න අයිතියක් නැහැ. මෙතන බලාගෙන හිට සමහර ගරු මන්ත්‍රීවරු කතා කරා නිකන් මේ අපි පොලිසියට මේ ඉන්ඩිපෙන්ඩන්ස් එකක් නැහැ. පොලිසිය කියන්නේ අපි කියන්නේ විදියටයි පොලිසිය වැඩ කරන්නේ. ඒ කට්ටියට එන ගමන් ඔළුව දොරේ හැප්පුණාද දන්නේ නැහැ. ඒ කාලේ කොහොමද වුණේ කියලා. ඒ කාලේ සුදු වෑන් ආපු හැටි පොලිසියෙන් අනිත් ඇඟ වලින් දන්නේ නැති මිනිස්සු පැහැරගෙන ගිනේ හැටි. හරි කොච්ච මොනවද කියන්නේ ගරු කතානායකතුමනි මෙතන මේ ඕවල් එක ගාව මේ ගෝඨාභය රාජපක්ෂ මේ මැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණා මේ එතන තියෙන ෆ්ලැට් ටික කඩලා වෙන භාගයක් හදන්න. අර එතන හිටියා මං හිතන්නේ සමන්ත කවුද සුනිල්ද කවුද කියලා මිනිස්සේ එපා ගුවා කියලා මිනිහව අල්ලගෙන ගියා. මතකද මේ ගරු මේ කතානායකතුමනි අල්ලන් සුදු වෑන් එක දාගෙන ගිහලා අල්ලගෙන ගැහුවා. හරි ඊට පස්සේ සුදු වෑන් ගැන කතා කරනවා නම් අපිට ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. තව ලසන්තට වෙච්ච දේ. හරි අපි සිරසට ගින දෙපො හැටි. හරි අද වෙනකොට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ ස්වාධීනත්වය තියෙනවා. හරි එන්ෆෝස් ඩිසපිරන්ස් කරන්න බෑ. හරි ඊළඟට මේ ඇක්සස් ටු පබ්ලික් වර්ස් මේ ඇස්පේන් නැති පුද්ගලයන්ට කියවන් බ්‍රේල් ක්‍රමයට ඒගොල්ලන්ගේ මානව අයිතිවාසිකමක් ඒක. අපි එව්වා එව්වත් එක ජාත්‍යන්තරත් එක බැඳෙන්න ඕන. එහෙම තමයි රටක් දියුණුවෙන්. හරි යනාදී වශයෙන් ඉතින් මේ කතානායකතුමනි මම මේ කතාව කිව්වේ ජාතික ප්‍රතිපත්තියක් මේක. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හැටියට අපිට මානව හිමිකම් අමාත්‍යාංශයක් කියලා වෙනම අමාත්‍යාංශයක් නොතිබුණාට ප්‍රතිපත්තියක් හැටියට අපි අපේ සියලුම ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂා කරන්න සහ තවදුරටත් ශක්තිමත් කරන්න බැඳිලා ඉන්නවා කියලා මේ අවස්ථාවේ කියනවා. මට තව විනාඩි කිහිපයක් දෙන්න
ගරු මන්ත්‍රීතුමා. කබ වෙලාව අවසානයි. තව කොච්චර විනාඩිවද?
මට විනාඩි පහක් දෙන්න මම
ඉවරයි. හොඳයි.
හරි
5 minutes. හොඳයි. ඕකේ 5 minutes.
Right. Okay. දැන් මම මේ ගරු කතානායකතුමනි දැන් මේ අපේ ආයතන රාශියක් තියෙනවා. අපේ මේ හිටපු ලේකම් අපේ රෆික් මහත්තුමා, වැඩබන් ලේකම් බණ්ඩාර මහත්තුමා ඇතුළු ඒ සියලුම මේ අමාත්‍යාංශයේ නිලධාරී, ඊළඟට මේ දෙපාර්තමේන්තු ජාතික ක්‍රම සම්පාදන ඩිපාර්ට්මන්ට් නැෂනල් ප්ලෑනින් ඒකේ අපේ මුදලිගේ මෑතුමා ඩිරෙක්ටර් ජෙනරල් යටතේ අපි දැන් අලුතෙන්ම නැෂනල් ප්ලෑනින් ජාතික මේ ක්‍රම සම්පාදනය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. දැන් අපි සමහරවිට මං ඇහුවා ඇයි ඕගොල්ලෝ මත්තල මේ කැලෑම් මැද ආපෝට් එකක් හැදුවේ? කවුද කිව්වේ මේක කරන්න කියලා? Did you all do national planning? ක්‍රම සම්පාදනයේ මොනවද කරේ? නැහැ ඉතින් හදන්න කිව්වා අපි හැදුවා. එහෙම පුළුවන්ද? හොයලා බලන්න ඕනේ. You have to study it. You have to be analytical about it. You have to have the data. Right? So therefore policy planning the department of national planning is being strengthened. ඊළඟට තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව. අපේ ප්‍රියන්ත රත්නායක මහත්තයා ඉන්නවා. ඒකෙන් තමයි මේ ණය ගන්නව සම්බන්ධයෙන් නොයෙකුත් රටවල් සමග සාකච්ඡා කළා. දැන් මේ මෙතන ඉන්න අමාත්‍යාංශ මහා ගොඩ මේ අමාත්‍යාංශ සමහරවල් පාරවල් හදන්න ඕනේ, ඊළඟට පයිප්ප දාන්න ඕනේ, ඉස්කෝලවල් වලට වැඩ කරන්න ඕනේ, ඉස්පිරිතාල හදන්න ඕනේ. මේ සියලු දේ යන්නේ අපේ මේ එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව. අපි තීරණ අරගෙන තියෙනවා. මීට පස්සේ අපි මේ ණය දෙන්නේ ණය ගන්නේ අපේ ඒ විෂන් එකට අනුව. අපේ විෂන් එක මොකද්ද? අපේ විෂන් එක ඇවිල්ලා දැනුම මත පදනම් වෙච්ච ඉහළ තනකකාරීත්වයක් ඇති සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට. එතකොට ඒකත් එක්ක අදාළ වෙන දේවල් වලට තමයි අපේ නැෂනල් ප්ලෑනින් එකෙන් ප්ලෑන් එක ගහලා ඒකට අවශ්‍ය විදිහට එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් එකේ මුදල් අරගෙන දෙන්න. නැතු ඒක එක්ක නා කියන විදිහට මෙතන බිල්ඩිමක් ගහමු, අතන තව එකක් ගහමු, මට මේ මිලියන් 500ක් දෙන්න මේකට, මට මිලියන් 35ක් දෙන්න මේකට, ඒවා දෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කළා නැෂනල් ප්ලෑන් එකක් නැතුව ගිහිල්ලා තමයි අද අපි මේ අගාධයට වැටලා තියෙන්නේ. ඊළඟට අපේ ඉන්නවා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව, අපේ සතරසිංහ මහත්මයා ඉන්නවා, එතුමා යටතේ බොහෝ ඒ කට්ටිය වැඩ කරනවා. ඉතාමත්ම ඉන්ඩිපෙන්ඩන්ට්. දැන් සමහරු අපෙන් අහනවා කො රැකියා ලක්ෂ 4ක් උත්පාදනය වෙලා තියෙනවා කියලා සෙන්සස් එකෙන් කියනවලු. මේ අපි බොරු කියනවලු. එහෙම කියන්න ඕනේ නැහැ. අපිට මතකනේ ගිය පාර මේ අවුරුදු කීපයකට කලින් කොහොමද කියලා සෙන්සස් එකේ මේ ඩෙපියුටි ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක්ට මේ ස්ටැටිස්ටික්ස් හොරකම් කර වැරදියට කරන්නේ කියලා JVP එකේ නඩු දැම්මේ. අනුර කුමාර මන්ත්‍රීතුමාලා කියලා නඩු දැම්මේ. එහෙම කරන්න ඕනේ නැහැ. මේවා ස්වාධීනයි. මේවා තොරතුරු දැනගැනීමේ පනත තියෙන ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. රැකියා ලක්ෂ 4ක් බිහි වෙලාද නැද්ද? කවුරුත් කියලා නැහැ ආණ්ඩුවේ රැකියා ලක්ෂ 4ක් දුන්නා කියලා. අපි අපේ ප්‍රතිපත්තියත් ඒක නෙමෙයි. අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා පුද්ගලික අංශයෙන් තමයි රැකියා මේ නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. හරි? ඉතින් ඒක ඒ ආකාරයට කරගෙන යනවා. අනිත් එක තමයි අපේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන තියෙනවා. මං ඍජුවම සම්බන්ධ වෙනවා ගැන පමණයි මං කතා කරන්නේ. අනිත් ඒවා නිරෝෂන් ගරු ඇමතුමා තමයි සම්බන්ධ වෙන්නේ. අපේ ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවා. අපේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමී අධිපතිවරයා ඉන්නවා. අද වෙනකොට මහ බැංකුව ගැන මගේ අම්මේ කතා කරලා තියෙන දේවල් හරි මොන යම් දෙයක් ඉතිහාසයේ වුණාද අපිට මතකයි එදා. හරි, මම පබ්ලික් අකවුන්ට්ස් කමිටි එකේ කතානායකතුමනි, ඔබතුමා දන්නවද? ඔබතුමාට මතක ඇති. අපි පබ්ලික් අකවුන්ට්ස් කමිටි එකේ එදා මේ මහ බැංකුවේ අධිපතිවරයාව පබ්ලික් අකවුන්ට්ස් කමිටි එකට ගේන්න අවුරුදු 6ක් ගියා. අවුරුදු 6කට අධිපතිවරයා කෝප් එක නෙමෙයි PS එක පැත්ත බලලා දාවේ නැහැ.
විනාඩි දෙකක් තියෙනවා ගරු ඇමතුමා.
හරි, එතකොට එවැනි පසුබිමක් ඉඳලා තමයි මේ මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිවරයා ගැන 100%ක විශ්වාසයක් තියෙනවා. 100,000ක විශ්වාසයක් තියෙනවා. එතුමා සහ මහ බැංකුවේ ඉන්නේ ඉතාමත්ම හොඳ නිලධාරී කණ්ඩායම. අතිශයින්ම මේ ඉහළ ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙන නිලධාරීන් කණ්ඩායමක් ඉන්නේ. අපි මහ බැංකුවේ ඒ වැඩ කටයුතු ඉස්සරහ කරගෙන යනවා. They have, may have some inflation targeting. They have come up with new debt management policies. මොකද අපි බලන්න ඕනේ ඉස්සරහට අපේ ණය කන්දක් එනවා, ණය ඇවලාන්ච් එකක් එනවා. ඒකෙන් බේරිලා කොහොමද අපි මේ රට මේ ෂේප් කරගෙන යන්නේ කියලා. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකා සුරක්‍ෂිත හා විනිමය කොමිෂන්, Securities and Exchange Commission. ඒක අපේ තිලක් කන්නරත්න සභාපතිවරයා ඉන්නවා. ඒගොල්ලොන්ගේ අලුත් SEC Act එක ළඟදී පාස් කරනවා. ඒකෙන් ඔවුන්ට තවදුරටත් ඔවුන්ගේ they will get stronger ability, they'll get teeth, they'll be able to go after these people who for a long time manipulated the market. මතක ඇති කියනවා pump and dump කරා කියලා. කො මේවා ගැන හොයන්න ඕනේ. මේවා තව ඉදිරියටත් SEC එකෙන් කරගෙන යනවා. Demutualization is coming, the capital market is getting expanded. We are creating that ecosystem for entrepreneurship and for innovation. All that is happening, venture capital funds are coming and all the capital market development is taking place. ඊළඟට තියෙනවා මේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව. අපේ දමිත කුමාරසිංහ මහත්මයා කරගෙන යනවා public utilities commission of ශ්‍රී ලංකා. ඒකේ ස්වාධීන නියාමක කොමිෂමක් හැටියට අපි ඒකට තියෙන බලතාවතාව වැඩි කරනවා. හරි, මේ දැන් පෙට්‍රෝල් පිළිබඳව ප්‍රශ්නයක් ආවා. මේ පෙට්‍රෝල් ඩවුන්ස්ට්‍රීම් ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් පෙට්‍රෝල්, ඩීසල්, ෆියුල් should also come under the purview of the public utilities commission, honorable speaker. You know, that is when we are going to really have an independent commission to be a utilities commission to monitor this. I'm finishing in less than 1 minute. අවසානයේ තියෙනවා අපේ මේ ජාතික රක්ෂණ බාර අරමුද national ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ්. අපේ මංජුල ඩිසිල්වා මැතිතුමා ඉන්නවා. මම දැක්ක මේ ළඟදී ලෝකේ අවෝඩ් එකක් දිනලා තියෙනවා. කවදාවක්වත් තිබුණ නැහැ මේ රටේ ගෙවල් විපතකට පත් වුණාම නායයනකට පත් වුණාම ඒවට මේ ආණ්ඩුවේ සල්ලි නැතුව ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් එකෙන්ම සල්ලි දෙනවා. හරි ඉතින් එහෙම අලුතෙන් පටන් ගත්ත දේවල් තියෙනවා. අලුතෙන් හිතන කට්ටිය ඉන්නවා. ඉතින් I would like to, I know my time is up, there's so many things to speak, but the point I wanted to make on the human rights issue, Honorable Sir, is that don't link human rights with foreign policy. Human rights is domestic policy, and it is therefore very much within the purview of national policies of this country. And the second thing is I want to once again thank all the officials of our ministry. They're doing a stellar job. They work very hard, and we hope that we'll be able to show even greater progress in time to come. Honorable, on behalf of the Prime Minister, who is not here, I extend my gratitude to all our officials. Thank you.
Okay, thank you very much, Honorable Minister. Shirshank ekasiya tuna karaka sabave ingada Shirsha deshe vidhe karaka sabave ingada
aye
දෙසිය විසිතුන එකඟද?
ආයි.
24 දෙසිවිදාර එකඟද?
ආයි.
320 එකඟද?
ආයි.
325 කාර්ක සභාවෙක්ගද?
ආයි.
104 කාර්ක සභාවෙක්ගද?
ආයි.
237 කාර්ක සභාවෙක්ගද?
ආයි.
239 කාර්ක සභාවෙක්ගද?
ආයි.
252 එකඟද?
ආයි.
192 කාර්ක සභාවෙක්ගද?
ආයි.
225 කාර්ක සභාවෙක්ගද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස් වේ. ශීර්ෂ 102 222 223 224 320 325 104 237 239 252 192 සහ 225 කාර්ක සභාවේදී සරකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දැනවන කැමැත්තෙමි. එවැගේම නාය පත්‍රයේ අංක 2 සභාවෙක්ගද
Yes, I move item 2 sir.
සභාව අංක 3 සභාවෙක්ගද
Aye.
අංක 4 සභාවෙක්ගද?
අයි.
අංක 5 සභාවෙක්ගද?
අයි.
කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුවේ ලබන සඳහා උදේ 9:00 මට.